නෑ සාදු. දෙදහස් විසි දෙක වසරේ පළවෙනි මාසේ නව්වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, ඇයි එහෙම අපි මතක් කරන්න හැමදාමත්? ඔබ ඒකාන්තයෙන්ම ඒ සම්මානනීයත්වයට භාජනය වෙලා සිටින නිසා, දුර්ලභ මිනිසත් බවක් ලබල ඒ මිනිසාත් මේ නම් ආයුෂ ගොඩාක් ගෙවිල ගිහිල්ලා මොනවද කළේ කියලා හිතෙනවා සමහර අයට. නමුත් ඔබට බුද්ධ ශාසනයක් සද්ධර්මයක් මුණ ගැහුණු මොහොත. එනිසා ඔබ හිතන්න අපි හරිම භාග්‍යවන්තයි, හරි පින්වන්තයි කියලා හිතන්න. දැන් අපි හිත හදාගමු බුදුහාමුදුරුව කියලා දුන්නු විදියට. ඒකයි වැදගත් වෙන්නේ. පින්තුනේ, නිවන කවදාවත් දැකලා නැති නිසා නිවන් මඟ ගැන කියනකොට, කියා දෙනකොට අපේ පින්නතුන්ට දැනෙන්නේ හරියට ඇස් දෙක බැඳලා ගමනක් එක්කන් යනවා වගේ වැඩක්. එහෙම නේද පින්නොත්නේ? ඇස් දෙක බැඳලා ගමනක් එක්කන් යනකොට මුකුත් පේන්නේ නැහනේ, කියන විදියට යන්න වෙනවා. ගිහිල්ලා අවසානයේ පෙන්වුවාම තමයි අපි දන්නේ මේ අහවල් දේ තමයි අපිට දැන් මේ පේන්නේ, මේ පෙන්නලා තියෙන්නේ කියලා. පේන පටන් ගන්න ඊට පස්සේ. එහෙනම් අපි ඒ විදියට හරි මේ නිවන් මඟ ශ්‍රද්ධාව පෙරදරි කරගෙන, ප්‍රඥාව පෙරදරි කරගෙන ගමන් කරමු. මුලින්ම අපේ හිත සංසුන් කරගන්න ඕන. වර්තමානයේ හිත පවත්ව ගන්න ඕන. දැන් ඉන්නේ මෙන්න මේ මොහොතේ. මේ මොහොතේ මේ ධර්මශාලාවේ මේ හිඳගෙන ඉන්න මේ ඉරියව්වේ මේ මොහොතේ. ඉරියාපත භාවනා කියලා වෙනම භාවනාවකුත් තියෙනවානේ. ඒකට සිහිය පිහිටවා ගන්න, සතිය පිහිටවා ගන්න මෙන්න මේ මොහොතට. දැන් හැමෝම මේක කරන්න ඕන. දැන් මේ මොහොතට සිත පිහිටවා ගන්න. මේ මොහොතට සිහිය පිහිටවා ගන්න. මේ ඉරියව්වට එන්න ඕන මෙහෙම. මේ ඉරියව්වට ආව කියලා දැනෙන්නේ තමන්ගේ ඉරියව්ව තමන්ට හොඳට තේරෙනවා. ඇඟට දැනෙනවා. තමන්ගේ පපුවේ උස් පහත් වීම පවා දැනෙනවා. මේ මොහොතට සිත ආවහම. තමන්ගේ ආස්වාස ප්‍රාස්වාස හොඳට දැනෙනවා. තවත් හොඳට මේ මොහොතට සිහිය පැමිණෙනකොට පින්නතුනේ හදවතේ ගැස්මත් ඔබට දැනෙනවා. ඒ ගැස්ම ඇතුලේ, හදවත ඇතුලේ තව තව ක්‍රියාකාරකම් වෙනවා. ඒවත් දැනෙනවා. තවත් සිහිය හොඳට මේ මොහොතට එකඟ වෙනකොට. අපිට සිතෙන් සියල්ල අතහරින්න පුළුවන්. මේ මොහොතට සිතෙන් සියල්ල අතහරින්න පුළුවන්. මොනවද මේ සිතේ තියෙන සියල්ල කියලා වටිනාකම් ගොඩක් දීගත්ත සංඥා ගොඩක්. ඒ කියන්නේ පිනතුනි මායාකාරී දේවල් ගොඩක් තමයි තියෙන්නේ. මායාකාරී දේවල් ගොඩක් තියෙන්නේ. ඉතින් ඒ මායාවල් වලට අපි රැවටි රැවටි ඉන්නවා. ඒ ඇත්ත සංඥාවල් කියලා හිත හිතා. එක එක දේවල් ගැන එක එක විදියට හිතෙනවා. එක එක පුජ්‍යලයෝ ගැන එක එක විදියට හිතෙනවා. තමා ගැනත් තමන් එක එක විදියට හිතනවා. මේ ඔක්කොම මායාකාරී සිතිවිලි. එහෙනම් මේ මායාකාරී සිතිවිලි මායාවක් කියලා හොඳට තේරුම් අරගෙන ඒ විදියට ඒක දිහා බලලා තේරුම් අරගෙන හතර වටින් එන මේ සියලුම අරමුණු අපි බාරගන්නේ නැහැ කියන අවබෝධයට එනවා. නගරයක් මැද ඉන්නවා. ඒ නගරයේ සිදුවෙන කිසිම දෙයක අවධානයෙන් තොරව. ඒතකොට නගරේ බොහෝම කාලකෝලහලයෙන් එහෙ මෙහෙ රථ වාහන දුවනවා, මිනිස්සු දුවනවා. නමුත් තමන් ඉන්නවා සංසුන්ව. අන්න ඒ වගේ තමයි ඔබේ හිත නගරයක් වගේ. නගරූපං චිත්ත. සිත නගරයක් වගේ නම් ඒ නගරෙ මැද ඒ කිසිවක් බාර නොගෙන පුළුවන් තරම් තමන් සැහැල්ලුවෙන් සහනයෙන් ඒ අරමුණට එන්න ඕන. වර්තමානයට, වර්තමානයේ තුලත් සියල්ලට නොඇලීමට පැමිණෙන්න ඕන බොහෝම හිමින් අවබෝධයෙන්. පාරක් තිබුණට අපි ඉක්මනින් දුවන්නේ. ඉලිමගක් තිබුණට නොසන්සුන් වේක අපි නගින්නේ නෑ වගේ භාවනාවක් තිබුණට ඒ භාවනාව අපි නොහික්මුණු විදියට සිද්ධ කරන්නේ නැහැ. බොහොම හික්මීමකින් සංයමයකින් මේ සිද්ධ කරන්න ඕන. ඔබේ මනස සියලු බැඳීම් වලින් නිදහස් වුණාම ඊටාම සහනශීලී කියලා ඔබ තේරුම් ගන්න ඕන. මනස නිරෝගී නම් සහනශීලී. මනස රෝගී නම් මනස හරි බරයි. එච්චරයි අපි තේරුම් ගන්න කාරණේ. දැන් අපිට දැකලා යන්න පුළුවන් ගමනක් නෙමෙයි මනසත් එක්ක තියෙන්නේ, දැනගෙන යන්න පුළුවන් ගමනක්. මනස අපි දකිනවා නෙමෙයි දැනෙනවා. එතකොට දැනෙන දේ තමයි විඳිනවා කියලා කියන්නේ. විඳින දේ තමයි දැනෙන්නේ, දැනෙන දේ තමයි විඳින්නේ. එහෙමනම් දැනීම ඔස්සේ තමයි අපේ මනස නිවැරදි කරන්නේ. මනස කොහේ හරි ඇලිලා තියෙනවද කියලා දකින්න බෑ, දැනෙනවා. දැනෙන දේ තේරුම් ගන්න එකට අපි භාවිතා කරන වචනයක් දකින්නවා කියලා. නමුත් ඇත්තට දැක්මක් නෙමෙයි එතන තියෙන්නේ, දැනීමක්. මනස දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් හුළඟ දකින්න පුළුවන් දෙයක් නෙමෙයිනේ, යන්ත්‍රෝපකරණ වලින් දකින්න පුළුවන් වෙයි. නමුත් අපිට ඇහැට සාමාන්‍ය විදියට ගත්තාම හුළඟ අපිට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි, දැනෙන දෙයක්. රසනෙත් එහෙමයි, දැනෙන දෙයක්. සීතල දකින්න බෑනේ, සීතල දැනෙන දෙයක්. අන්න ඒ වගේම මනසත්, මනසේ ඇතිවෙන සියලු ස්වභාවයන් අපිට දැනෙනවා. එහෙනම් දැනීම ඔස්සේ සියල්ල හඳුනා ගන්නවා. නිරෝධය හඳුනාගන්නේ දැනීමෙන්. ඒ කියන්නේ සිත සිතුවිලි හඳුනාගන්නේ දැනීමෙන්. දැන් තමන් කල්පනා කරලා බලන්න ඕන, ලෝකයෙන් එතර වෙන්න, ලෝක නිරෝධය වෙන්න සිත කොයි විදියටද මම පිහිටවා ගන්න ඕනේ කියලා දැන් කල්පනා කරනවා. එහෙනම් සිත නිරෝධ කරගන්න ඕන ලෝකෝත්තර භාවයට පියනා ගන්න. බුදුහාමුදුරුවෝ කියපු තැනට අපි යන්න, සිත නිරෝධ කරගන්න ඕන. ඇස නිරෝධ කරගන්නවා, කන නිරෝධ කරගන්නවා, දිවනාසය, ශරීරයේ මන කියන මේ ඉන්ද්‍රයන් ටික සියල්ලම නිරෝධ කරගත්තට පස්සේ තමයි බුදුහාමුදුරුව හිටපු තැනට, බුදුහාමුදුරන්ගේ මාර්ගයට අපිට එන්න පුළුවන් කියලා අපි කල්පනා කරනවා. එහෙනම් දැන් අපි ඒක නිරෝධ කරගන්න ඕන. දැන් දන්නවා අපි කරගත යුතු කාරණේ. නිරෝධ කරගන්න ඕන. සදායතන සංවර කරනවා, හෙවත් නිරෝධ කරනවා. සංවර කරනවා කියන්නේත් ඒකටමයි. නිරෝධ වෙනකොට සංවර වෙනවා, සංවර වෙනකොට නිරෝධ වෙනවා. සංවර වෙනවා කියලා කියන්නේ අපි මේවට යමක් උපාදානය නොකර ඉන්නවා. කායික සංවරය කියලා කියන්නේ කයේ කලබලයක් නැතුව ඉඳීම. මානසික සංවරය කියන්නේ මානසික කලබලය නැතිවීම. දැන් බලන්න ඔබේ මනස මේ ලෝකයේ කොයි බහරි මුලක් අල්ලගෙන ඉන්නවද කියලා. ඒක දැනෙන්න, දැන දැක ගන්න. අපි එහෙම භාවිතා කරමු. නමුත් දැනෙන දෙයක් තමයි එතන තියෙන්නේ. තේරුම් ගන්නවට අපි කියමු දැක ගන්නවා කියලා. ඔබේ මනසේ යම්කිසි මුලක්, කොනක්, අගක්, සිතක්, සිතුවිල්ලක් මොනවා හරි අල්ලගෙන තියෙනවා නම් ඒවා අතහැරලා දාන්න. ඔබේ සංසුන් බව මිදින්නේ අන්නේ සිත අල්ලගත්ත දේවල් ඒවා අතහැර දාන්න, ඒව බිඳ දාන්න. භාවනාව බොහොම සංසුන්ව සිද්ධ කරන්න ඕන. අපිට කිසිම දෙයක් හරියට සිද්ධ කරගන්න බැරි වෙනවා කලබල වුණොත්. එලෝලුවක් කපන පිහින එක වුණත් කලබල වුණොත්, අතත් කපාගෙන එලෝලුවත් ලස්සනට කැපිලා නැහැ. ඒක ලියලා නෙමේ කොටලා වගේ තියෙවි. ඒක නිසා ඒ හැම දෙයකම සැලකිල්ලයි සංයමයයි තියෙනවා. ආන් ඒ වගේ භාවනාවකත් සැලකිල්ලයි සංයමයයි තියෙන්න ඕන. අපි දැන් මේ පුරුදු කරන්න උත්සාහවත් වෙන්නේ සිතෙන් සියල්ල අතහැරීම. සිතෙන් සියල්ල අතහැරීම. දැන් ඔබ සියල්ල අතහැර සිටිනවා මෙන් සමහර අයට දැනෙන්න පුළුවන්. සමහර අය සිතෙන් ගලව ගන්න බැරුව යමක් පොරබදනවා වෙන්න පුළුවන්. ඉතින් විවිධ ස්වභාවයන් ඔබේ මනසේ පවතින්න පුළුවන්. කමක් නැහැ. මේක හෙමින් හෙමින් සංසුන් කරගන්න, සංවර කරගන්න, නිරෝධ කරගන්න උත්සාහවත් වෙන්න ඕන. දැන් තමන්ම කල්පනා කරලා බලන්න ඕන පින්නතුනේ. ඇයි මේ මගේ මනස සංසුන් කරගන්න අමාරු අපහසු කියලා? හැම මොහොතකම ගැටලුවට විසඳුම සෙවීමේ න්‍යාය චතුරාර්ය සත්‍ය භාවිතා කරන්න ඕන. මෙතෙන්දී ගැටලුවක් තියෙනවා, මේකට හේතුව මොකක්ද? ගැටලුවට හේතු හොයාගෙන යනවා, හේතුන්ට නිරෝධය ගෙනල්ලා දෙනවා. මේකනේ බුද්ධ ශාසනය. ඒ ධම්මා හේතුපපව. ඒ හේතුන්ගේ නිරෝධය, ඒ සත්‍ය. මනස දැන් මේ මොහොතේ කිසිවකට බැඳිලා නැත්නම්, මේ වර්තමානයේ තුලත් ඔබගේ සිත පිහිටවනවා නම්, දැන් ඔබ එක පියවරකින් සාර්ථකයි. ඊළඟට බලන්න ඕන සංවර කරපු වර්තමානයට සිත ගනිපු අන්න කෙනා. වර්තමානයට සිත ගනිපු කෙනා. සිත සංවර කරන කෙනා. ඔහු දිහත් බලන්න ඕන. බාහිර බැඳීම් ටික නැත්නම් තමාට තමා බැඳීම් තුල නැත්නම් අන්න ඒකට කියනවා සබ්බ සංකාර සමතෝ කියලා. රැස් වෙච්ච දෙයක් නැහැ. එකතු කරගත්ත දෙයක් නැහැ. අල්ලගත්ත දෙයක් නැහැ. මේ මාර්ගයට හිත ගන්න ඕන. මේ මාර්ගයේ පරිපූර්ණ වෙන්න ඕන. මුලින්ම තාවකාලිකව හරි හිත පිහිටවන්න පුරුදු කරන්න ඕන. ඊට පස්සේ තමන්ට පුළුවන් හරියට හිත පිහිටවන්න. එතෙන්ට යන්න අපි තාවකාලිකව හිත පුරුදු කරගමු. ඊට පස්සේ හරියට හිත පුරුදු කරමු. අතීතයක් නැහැ, අනාගතයක් නැහැ, වර්තමානයක් නැහැ, මම කියලා කෙනෙක් නැහැ, මගේ කියලා දෙයක් නැහැ. එහෙනම් අන්නේ ස්වභාවය අත්විඳින්න පුළුවන් නම්, ඒ අවස්ථාව අත්විඳින්න පුළුවන් නම්, ඒ අවස්ථාවට අපි කියනවා අකාලික අවස්ථාව. අකාලික අවස්ථාව. පැවැත්මක් නැති අවස්ථාව. අකාලික අවස්ථාව. එහෙම නැත්නම් අපි කියනවා පැවැත්මක් නැති අවස්ථාව. පැවැත්මක් නැති සමාධියක්, පැවැත්මක් නැති සිහියක්, පැවැත්මක් නැති භාවනාවක්. අන්න ඒකටයි අපි කියන්නේ පැවැත්ම අවසන් කළා කියලා. මනසේ පැවැත්ම අවසන් කළා. මනසේ පැවැත්ම අවසන් කළොත් සසරේ පැවැත්ම අවසන් කළා වෙනවා. මනසේ පැවැත්මක් තිබුණොත් සසරේ පැවැත්මක් තියෙනවා. බලන්න ඔබට දැනෙන දේ ඔස්සේ දැන් මොනවාද දැනෙන්නේ? ඔබ සිත පිහිටවාගත් ආකාරය ඔබට දැනීම් ඔස්සේ සොයා ගන්නට පුළුවන්. ඔබ සිත පිහිටවාගත් ආකාරයේ ඒ ආකාරය තුලින් පැන නගින ප්‍රතිකර්ම විපාකය ඔබට දැනෙන්න පටන් ගන්නවා. පැහැදිලිද? යම් කිසි තැනක සිත පිහිටුවොත් ඒ පිහිටුව දේ තුලින් ඔබට යමක් දැනෙන්න පටන් ගන්නවා. උදාහරණයක් ගෙනල්ලා දෙන්නම්. ඔබ විදුලි කම්බියක අත තිබ්බොත් ප්‍රතිඵලය හැටියට විදුලි සැර ඔබට දැනෙන්න පටන් ගන්නවා. ඔබ සීතල අයිස් කුට්ටියක අත තිබ්බොත් ඔබට සීතල දැනෙන්න පටන් ගන්නවා. ඔබ ගිනි අඟුරු ගොඩක අත තිබ්බොත් පිච්චෙනවා ඔබට දැනෙන්න පටන් ගන්නවා. අන්න ප්‍රතිකර්මය, ප්‍රතිවිපාක එනවා. ඒ වගේ ඔබේ මනස යම් තැනක පිහිටෙව්වොත් ඒ පිහිටවපු තැනින් යම් වේදනාවක් ගලාගෙන එනවා. එහෙමනම් ඔබට ඒ ඔස්සේම සොයා ගන්නට පුළුවන් කිසිම තැනක සිත නොපිහිට වීමේ දැනීම ඔබට තේරුම් ගන්න පුළුවන්. සිත නිරෝධේ පිහිටියොත් ප්‍රතිකර්ම ගලා එන්නේ නැත. සිත සසර කොයි බහරි තැනක, සිතෙහි කොයි බහරි තැනක පිහිටෙව්වොත් ප්‍රතිකර්ම ගලාගෙන ඒමක් සිදු වෙනවා. එහෙමනම් දැන් ඔබ දන්නවා සිත පිහිටවන්ට උමනා තැන ප්‍රතිකර්ම ගලා නොයන නිරෝධයේ සිත පිහිටවන්න ඕන. නිරෝධයේ සිත පිහිටවන විට ඒ නිරෝධයේ සිත කරා ගලාගෙන ආවහම අපි කියනවා ඒකට නිරෝධ සිත. එහෙම නැත්නම් චේතෝ විමුක්තික සිත. චේතෝ විමුක්තික සිත. ඔබට දැනෙන්නේ කුමක්ද? මේ මොහොතේ ඔබේ මනසට දැනෙන්නේ කුමක්ද? ඒ දැනෙන දේට අනුව ඔබේ සිතේ පිහිටවීම පිළිබඳව ඔබට යම් සංඥාවක් ගෙනෙනවා. කිසිවක් තුල, කිසිවෙක් තුල, කිසිම තැනක නොපිහිටන්න. කිසිවක් තුල, කිසිවෙක් තුල සිත නොපිහිටවන්න. කිසිවෙක් තුල කිව්වහම ඔබත් අයිති වෙනවා එයට. ඔබත් යම් කෙනෙක්නේ. කිසිවෙක් තුල, කිසිවක් කියලා කිව්වහම බාහිර සියලුම කිසිවෙක් තුල තමා තුලත් තමන් නොරැඳෙන්න ඕන. ඔබ නිරෝධයේ සිත පිහිටුවොත් නිරෝධය ඔබ වෙත ගලා එනු ඇත. ඔබ සංස්කාරයක සිත පිහිටුවොත් ඒ සංස්කාරය ඔබ වෙත ගලා එනවා ඇත. හොඳින් සැලකිලිමත් වන්න ඔබට ඔබ සොයාගත නොහැකිව ඔබ අතරමන්ව සිටිනවාදැයි විමසලිමත් වන්න. ඔබට ඔබ සොයාගත නොහැකිව අතරමන්ව සිටිනවාදැයි විමසලිමත් වන්න. ඔබේ භාවනාවේ සාර්ථකත්වය ඔබේ ආධ්‍යාත්මික නිදහස ලබන ආකාරයෙන් ඔබ තේරුම් ගන්න. ඔබේ ආධ්‍යාත්මික නිදහස තමන් ලබන ආකාරයෙන් තේරුම් ගන්න. දහමට අනුව මනස තේරුම් ගත්තොත් නිරෝධයේ සිත පිහිටවීම අකාලික ධර්මයේ සිත පිහිටවීම එතරම් අපහසු නොවේ. තේරුම් නොගැනීම නිසායි එය ඉතාම අපහසු භාවයට පත් වෙලා තිබෙන්නේ. මේක තේරුම් ගන්න සරලව. මේකත් හරියට වාහන ඩ්‍රයිවිං කරනවා වගේ තමයි. මේක තේරුම් ගත්තේ නැති කාලෙදී ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක්. තේරුම් ගත්තොත් හරියම සරල පහසු දෙයක්. හිතත් එහෙමයි. හිත පිහිටවන්න තේරුම් ගත්තොත් ඒක ඉතාම සරල පහසු දෙයක්. තේරුම් නොගත්තහම තමයි අති සංකීර්ණ දෙයක් හැටියට ඒක දැනෙන්නේ. කුමක්ද අපිට පුරුදු කරන්න තියෙන්නේ? සිත කිසිම තැනක නොපිහිටවා සිටින්න. කිසිම දෙයක් තුළ, කිසිම කෙනෙක් තුළ, තමාවත් කෙනෙක්, කිසිම කෙනෙක් තුළ සිත නොපිහිටවීම. මේක කරන්නේ කොහොමද? එන්න මේකට හොඳ බුද්ධියක්, ඥානයක්, අවධියක් තියෙන්න ඕන. මේක ටිකක් අමාරු පුහුණු කිරීමක් ආරම්භය. දැන් මෙතෙන්ට යොදා ගන්න ඕන ශක්තිය හොඳට හඳුන ගන්න ඕන. යෙදවීම වෙනස්. යෙදවීම වෙනස්. මොකද්ද පිටනත් යෙදවීම? මමත්වේ ශක්තිය මෙතනට නොයදවා සිටීම අනිවාර්යයි. මම හැරෙන්න ලෝකයක් සොයාගෙන යන්න, ඔය මමත්වේ ලෝකයේනේ සියලු දේවල් කරමින් සිටින්නේ. මම සිටින ලෝකයක් නොවේ, මම හැරුණු ලෝකයක්, මම නැති ලෝකයක්. මම නැති භාවනාවක්, මම නැති සිහියක්, මම නැති පැවැත්මක්, මම නැති සමාධියක් සොයා යන්න. සියල්ල දුර වූ තැනනම් මමෙකු නැති අවස්ථාව. මමෙකු නැති අවස්ථාව නම් සියලු සංඥාවන්ගේ නිරෝධය. සියලු සංඥාවන්ගේ නිරෝධය නම් කිසිවක් සමග ඇලීමක් හෝ ගැටීමක් නොමැති බව. කිසිවක් සමග ඇලීමක් හෝ ගැටීමක් නොමැති බව නම් ලෝකයට බැස නොගැනීම, ලෝකය අල්ලා නොගැනීම. ලෝකය කියන්නේ පින්නතුනේ සිත. සිත අල්ලා නොගැනීම. දිට්ටි නොමැතිව වාසය කිරීම සම්මා දිට්ටි. සංකල්ප නොමැතිව වාසය කිරීම සම්මා සංකප්ප. වචන අතර නොසිට වචන නොමැතිව වාසය කිරීම සම්මා වාචා. ඒ අයුරින් මුළු ආර්ය අෂ්ටාංග මාර්ගය තුළම කිසිදු සත්ව පුජ්‍යල ඒකාග්‍රතා සමාධියක නොමැතිව වාසය කිරීම, මමත්වේ සමාධියක් නොමැතිව වාසය කිරීම සම්මා සමාධි. මමත්වයෙන් සිහිය පිහිටවීමක් නොමැතිවීම සම්මා සති. පුජ්‍යලේක් හැටියට ජීවත් නොවීම සම්මා ආජීව. පුජ්‍යලේකේ නැගී සිටීමකින් සිදු නො උත්සාහයක් සිදු නොකිරීම සම්මා වායාම. තමාගේ භාවනාව සැහැල්ලුව මත පදනම් කරගන්න. තමාගේ භාවනාව සහනශීලීත්වය මත පදනම් කරගන්න. තමාගේ භාවනාව මානසික නිරෝගීතාවය පදනම් කරගෙන මුල් කරගෙන සිදු කරන්න. ඔබ සහනශීලී නම් තමයි භවනාවේ වටිනාකම, වැදගත්කම තිබෙන්නේ. ඔබ නිරන්තරයෙන් බලන්න ඔබ සහනශීලීද කියලා. අපි වාහනයක් ඩ්‍රයිව් කරනකොට අපි බලනවා අපි හොඳට කම්ෆර්ටබල් විදියට අපි ඉන්නවද වාහනේ කියලා. එතකොට අපි කියනවා හොඳ ඩ්‍රයිවින් එකක් කියලා කියනවා. ඒ වගේ තමයි අපේ මනස භාවනාවේ යොදවනකොට අපි හැමතිස්සෙම අපි පහසුවෙන්ද බලන්න ඕන. ඉස්සෙල්ලම ඔබේ මොළේ පාලනය නෙමෙයි, මොළේ සංසුන් බව නොවෙයි. ඔබ මුලින්ම බලන්න මනසේ සංසුන් බව. ඒ කියන්නේ පපුව. මොළේ ක්‍රියාකාරීත්වය අපිට දැනෙන්නේ හිස කොටසින්, සිතේ ක්‍රියාකාරීත්වය අපිට දැනෙන්නේ පපුව ප්‍රදේශයෙන්. ඒක නිසා තමයි මයින්ඩ් එක, හාර්ට් එක ගොඩාක් වෙලාවට අපි කියන්නේ මේ හෘදය, හෘද වස්තුව ආශ්‍රිතව පවතිනවා කියලා පාවිච්චි කරන වචනේ. ඒකට හේතුව අපිට සිත දැනෙන්නේ හදවත හාර්ට් එක ආශ්‍රිතව, පපුව ආශ්‍රිතව. එසා මොළෙහි තාවකාලික අසංසුන් භාවයක් තිබුණත් ඒකට වඩා ඔබ අවධානය යොමු කරන්න ඕන ඔබේ පපුව හොඳයිද කියලා බලන්න. එහෙම නැත්නම් මනස හොඳයිද කියලා බලන්න. හිත පිරිසිදු වෙන්න ඕනනේ. හිතයි පිරිසිදු වෙන්න ඕන, පවිත්‍ර වෙන්න ඕන, සංසුන් වෙන්න, නිරෝධ වෙන්න. එහෙමනම් අන්න ඒ අරමුණු කරගෙන එහි ඇති ශාන්ත බව ඔබ හොඳින් භුක්ති විඳින්න. ඒ ශාන්ත භාවයට බාධක යමක් වේද ඒවා ඔබ දුරලා සංසුන් කරගන්න. මම මගේ කොට ගත්තාම මේ මනස බුදුහාමුදුරුව උපමාවක් කළා කරත්තෙ බැඳගත්ත ගොනා වගේ දුක් විඳිනවා කියලා. ඒ වගේම පින්නතුනේ මේ මනස බිමින් තිබ්බහම, මනස අතහැරලා දැම්මහම සෙවනැල්ල පිටුපසෙ එද්දි ගමනක් යනවා වගේ වැඩක් කියලා. බර නෑ. එහෙනම් ඔබේ කරත්තේ ඔබ බිමින් තියන්න. මම මගේ ආත්මය කොටගත් මමත්වය, උපාදානය, සිත අතහැර දාන්න, බිමින් තබන්න, නිරෝධ කරන්න, සංවර කරන්න, සංසුන් කරන්න, හික්මවන්න, දමනය කරන්න, මේ මොන වචනෙන් කතා කළත් ඒකම දෙයක් කරන්න තියෙන්නේ. මනස කියලා කියන්නේ ඇලිච්ච කූඩැල්ලෙක් කියලා හිතන්නකෝ පින්නතුන්. එයාව ගලවල පැත්තකින් තිබ්බහම අපිට සහනශීලී. මේ සංඥාවට බැඳෙන ස්වභාවය, හිතේ ස්වභාවයත් කූඩැල්ලට උපමා කරලා තියෙනවා. අපි තුල ඇලිලා ඇලිලා අපිට සැපක්සේ සනීපයක්සේ නොදැනීම, අපට නොදැනීම අපේ තියෙන සතුට නැති කරලා දානවා. මමත්වයේ කූඩැල්ලෙක් වාගේ අපිව දුර්වල කරලා දානවා නොදැනීම. බලන්න ඔබ 100%ක්ම ස්වාමීන් වහන්සේගේ දහමට අනුගතව සිටිනවා දැයි ඔබ බලන්න. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. සම්මර්ෂණය කරනවා කියලා කියනවා. ධම්මානුපස්සනාව කරනවා කියනවා. මේ දහමට අනුව තමන් ගැළපිලා ගිහිල්ලා තියනවාද? එහෙම නැත්නම් තාමත් මම ඉන්නේ මගේ මමත්වය තුලමද? මගේ මමත්වය පහව යන්න දුරව යන්නේ ධම්මානුපස්සනාවෙන්, දහමට අනුගත වීමෙන්, ධම්ම ජීවිනෝ බවට පත්වීමෙන්. ධර්මය කියන්නේ නිරෝධය, අකාලිකත්වය, නිර්වාණයට. එහෙම නැතුව වචන ටිකක්, පද ටිකක්, පද වැල් ටිකක්, සූත්‍ර ටිකක් නෙමේ ධර්මය කියන්නේ. ධර්මය කියන්නේ සැහැල්ලුවට, සහනයට, සුවයට, ශාන්ත බවට. එහෙමනම් ඒ සුවය, ඒ ශාන්ත බව අපි දහමින් කියලා දීලා තියෙනවා. ඒට බාධක, ඒට අනුගත වෙන විදිය පැහැදිලිව කියලා දීලා තියෙනවා. මෙන්න මේ ටික තමන්ගේ ජීවිතයට සහසම්බන්ධ කරගන්න. වගාවක් කරන විට කුමි විදුර නැති කරන්න තෙල් බෙහෙත් යොදනවා. භාණ්ඩයක් පරිහරණය කරනකොට ඒ භාණ්ඩයේ කුණු දුහුවිලි, මකුළු දැල්පුස් ආදිය ඉවත් කරමින් පිරිසිදුව තබා ගන්නවා. ඒ දේ ඔබ සිතට නොකරන්නේ මන්ද? සිතත් එහෙමයි. සිතත් රජස් වලින්, කුණුදුහුවිලි වලින් පිරෙනවා. ඒක සෝදා පවිත්‍ර කර පිරිසුදුව තබා ගන්න ඕන. ඇයි? වඩා සහනශීලී ජීවිතයක් ගත කිරීම උදෙසා. යම් තැනකින් මනසේ අසහනය, දුක ගලාගෙන එනවා නම් වෙනස් කර බලන්න. අපි දන්නේ නැතුව ගිනි අඟුරක් උඩ කකුල තියාගෙනද දන්නේ නැහනේ. ඒකයි අපි එතනින් වෙනස් වෙන්න ඕන. ඒක අල්ල ගන්න එපා. යමක් ජීවිතේ නිවන් නැත්තම්, සැනසිලිදායක නැත්තම් ඒක හොඳ දහමක් නෙමෙයි, හොඳ මාර්ගයක් නෙමෙයි, හොඳ ආගමක් නෙමෙයි. එහෙමනම් ඔබ හරි දේ ගත්තහම ඔබට හරි දෙයක් දැනෙන්න ඕන. සහනශීලී බවක් දැනෙන්න ඕන. අපි උපතින් ගෙනාවේ නෑ ආගමක්, ජාතියක්, වර්ගයක්, කුලයක්, ගෝත්‍රයක්, දෘෂ්ටියක්. හෙත් බලන්න ඔය පිරිච්ච දේවල් ඒව තමයි. සතුටක් නොමැති වූවාට කම් නැත. දුකක් නොමැති නම් එහි වාසය කරන්න. සැහැල්ලුව පවත්වන්න ආයාසයක් කොමටද? සැහැල්ලු නම් ඔබ සැහැල්ලුවෙන්ම සිටින්න. සිත යමක් තුල ඇලී පවතීද, සිත යමක් තුල පිහිටා පවතීදැයි සැලකිලිමත් වන්න. ඇලී පවතින්නේ නම් එයින් ගලවා දමන්න. එයට උපයෝගී කරගන්න ආදීනවය. විද්‍යාව, යථා භූත තත්වය, වීරිය, ඒ හැම දෙයක්ම යොදවාගෙන එයින් සිත ගලවා ගන්න, සිත මුදවා ගන්න. කරුණාව මහා කරුණාවක් කරගන්න. මෛත්‍රිය මහා මෛත්‍රියක් කරගන්න. මමත්වයේ ශක්තියෙන් සියල්ල බැහැර කර වාසය කරන්න. අපි චිත්ත ස්වභාවයන් ගැන කතා කරන විට මමත්වයේ ස්වභාවයන්, මමත්වයේ ශක්තියන් ගැන අපි කතා කරලා තියෙනවා. පුජ්ජලයා පදනම්ව පුජ්ජල ශක්තියින් පදනම්ව නැගී හිටින දෙයකට අපි කියනවා මමත්වය කියලා. ඒ මමත්වයේ ශක්තියින් බැහැර කොට වාසය කරන්න. එවිටයි ඔබට නිරෝධ සත්‍ය ලැබෙන්නේ. මමත්වයේ සත්‍ය නෙමේ, නිරෝධ සත්‍ය, විශ්ව සත්‍ය, ලෝකෝත්තර සත්‍ය. රූපක, වේදනාවක, සංඥාවක, සංකාරයක, විඥානයක ඔබේ සිත උපාදාන සහිතව සිටීද, රහිතව සිටීද, යුක්තව සිටීද, එහෙම නැත්නම් මිදී නිදහස්ව සිටීදයි හොඳින් විමසා බලන්න. සැඟවී බැඳීම් තිබිය හැකි ඒ අලු යට ගින්දර වාගේ එබැවින් හොඳ පරීක්ෂාවකට ලක් කළ යුතුයි. සියලු පාලනයන්ගෙන් නිදහස් වන්න. කන්ට්‍රෝල් කිරීමෙන්, පාලනය කිරීමෙන්, මෙහෙයවීමෙන් නිදහස් වන්න. සියලු පාලනයන්ගෙන් නිදහස් වීම යනු සියල්ලගෙන් නිදහස් වීම. බුදු වදනේ කර්ම නිරෝධ කරන්න කියලා අපිට අනුශාසනයක් තියෙනවා. ඒ කියන්නේ පාලනය නිරෝධ කරන්න ඕන. පින්වත්නි, නිවන් දකින්න එක අමාවක දවසක අස්ලොන් ගහ 16කට පළල එක තීරුවක් අරගෙන මීටර් 100ක් විතර ඈතින් තියලා විදිනවා වගේ වැඩක්. අමාවක දවසක ඒ කියන්නේ නිර්වාණය ඉලක්ක කරගන්න අමාරු වැඩක් නේ. ඒකෙන් අදහස් වෙන්නේ අමාරු වැඩක් තමයි කියලා දුන්නේ. එවනම් මේ ලෝකේ ඉලක්ක කිරීමට අපහසු යම් දෙයක් වේද, ඒ නිර්වාණය තරම් අපහසු දෙයක් නෑ, බරපතල දෙයක් නෑ. මහා ඉෂිවරු මහා මුනිවරු මේ සිත ගැන හෙව්වා. පොඩි බුද්ධියක් තියන අය නෙමෙයි ඒගොල්ලෝ, මහා බුද්ධියක් තියන උදවි. ආත්ම 500, 500, 1000 බලන්න පුළුවන්, ඉස්සරහට බලන්න පුළුවන් බුද්ධියක් තිබුණු මිනිස්සයෝ නිවන ගැන හෙව්වා. ඒ වුණාට හොයාගන්න බැරි වුණා. දැන් ඔබටත් හිතනවා ඇති, ඇවිල්ලා ටිකක් අපේ හිතේ සමාධිය පිහිටියාම දැන් මේක වෙන්නේ නැති නිවන කියලා. ගොඩාක් නිවන කියලා අවබෝධ කරගත්ත ලංකාවේ ගොඩාක් ඉන්නවා, හාමුදුරුවොත් ඉන්නවා, ගිහියොත් ඉන්නවා, දැන් මම නිවන අවබෝධයි කියලා හිතාගෙන ඉන්නවා. මේ ඒකේ අර ස්ට්‍රක්චර් එක අවබෝධ කරගෙන, මොනවද ඒකේ මූලික ස්වභාවය පොඩ්ඩක් ධර්මයෙන් දැනගත්තා, දැන් එයා අවබෝධයි කියලා හිතනවා. දැන දැක ගැනීම එකක් වෙනතුනේ, ප්‍රත්‍යක්ෂ කිරීම තව එකක්. දැනගන්නත් පුළුවන්, ප්‍රත්‍යක්ෂ කරන්න තමයි අමාරු. දැන් අර සිද්ධාර්ථ කියන චිත්‍රපටයේ තියෙනවා තාපසේ කියන බුදුහාමුදුරුවන්ට, ඔබට තියෙන සිද්ධාර්ථ මමත්වයේ ජය ගැනීම තමයි කියනවා. එහෙනම් මේකට සියලු දේට බාධාව මමත්වයේ කියලා දැනගෙන තියෙනවා. මමත්වයේ නිදහස් වුණොත් තමයි නිරෝධය තියෙන්නේ කියලා දැනගෙන තියෙනවා. හැබැයි අවබෝධ නැහැ. ඒක අනිවාර්යෙන් දැනගත්තා. සියලු ප්‍රශ්නවලට මූල සාධකය මමත්වයේ කියලා ඉසිවරු පවා දැනගෙන හිටියා. නමුත් බෑ වෙනතුන එක ජය ගන්න. ඉතින් මෙන්න මේ අසීරු කාර්යය තමයි අපිට ජය ගන්න තියෙන්නේ. බුදුහාමුදුරු ජය ගත්තේ යන්නේ ඒක. ඉතින් ඒ සඳහා දේශනා කරනකොට ධර්මය ඒක කෙනෙකුට හිතා ගන්න බැරි, අල්ල ගන්න බැරි දහමක් බවට පත් වෙනකොට අර අමු පුහුදුන් කෙනාට ඒක තේරෙනවා. පිස්සුවක්, මුලාවක් ආදී වශයෙන් තේරෙන්න පුළුවන්කම තියෙනවා. මොකද හේතුව මේ මිනිස්සෙකුට කොයිම පැත්තකින්වත් කරගන්න බැරි දෙයක් කරගන්න යම්කිසි කෙනෙක් දක්ෂ වෙනවා නම් ඒක පින්නතුනේ මේ මිහි තලයේ තියෙන ශ්‍රේෂ්ඨතම ක්‍රියාවලිය, උත්තරීතරම ක්‍රියාවලිය. ඊට එහා දෙයක් නැහැ. ඒසා අතිශය දුර්ලභ විෂය ධාරාවක්, විෂය වීමක්. මේ ලෝකේ ඉන්න ඕන තරම් මහා ප්‍රඥාව ත්‍රිපිටක ධාරී ත්‍රිපිටකය කටපාඩමින් කියන අය, අටුවා ටීකා ටිප්පණි කටපාඩමින් කියන අය, අග්ගමහා පඬිත තනතුරුත් ලබනවා. හැබැයි නිවන් දැක්ක කියලා අහනවද අපි? ඇයි නැත්තේ? ඒක එහෙම ලේසි එකක් නෙමෙයි. කොහොමද පින්නතුනි මේ මමත්වයෙන් එළියට පනින්නේ? දැකලා යන්න බෑ, දැනිලා යන්න බෑ. පාරක් නෑ, දිසාවක් නෑ, තියෙන තැනක් නෑ. පවතින දෙයක් නෙමේ, ඇති වෙන දෙයක් නෙමේ, නැති වෙන දෙයක් නෙමේ. කොහොමද එතෙන්ට යන්නේ? ටිකක් අපබ්‍රංශය වගේ කියලා දැනුනට කමක් නැහැ පින්නතුන්ට. මම නමුත් කියන්නම් පොඩි කාරණයක් නිවන් දකින්න. දැන් අපි මේ ඉන්ද්‍රියන් හරි පැත්තට හරවලනේ මේ බලන්නේ. ඇස් දෙක වපුළු ස්කෝපල් ඉස්සරහට දාලා නේ කඟුළු කළු ඉංගිනියාව ඉස්සරහට වැටිලා ඒක නිසා අපිට ඒ පැත්තෙන් අපිට යම් යම් දේවල් පේනවා. ඒතකොට කණේ ඒක ඉස්සරහට හැරිලා තියෙන්නේ. අපි එහෙම ගියමුකු තේරුම් ගන්න. ඉඳුරන් ටික ඉස්සරහට හැරිලා තියෙන්නේ ඔක්කොම ටික අපි. හරිනේ. අපි මේක අනිත් පැත්ත ගහනවා. කණ පිට ගහනවා එක සැරේම. කණ පිට ගහලා බලමු. ඉඳුරන් සියල්ලම කණ පිට ගහගෙන බලමු. මොනවද ඔබට පේන්නේ දැනෙන්නේ? හැඟෙන්නේ. කණ පිට ගහපු ඉඳුරන් තුලින් ජීවත් වන්න. අපි මෙහෙම ඒවා කියලා තියෙමු. අනාගතේ කවුරු හරි මහා ප්‍රඥාවක් බුද්ධියක් තියෙන පුජ්‍යලේ පහළ වුණොත් එයාට මේ වචනේ ඇහුනොත් එයා එදා එයාට වෙනස් විදියට හිතන්න තේරුම් ගන්න ලෝකෙ පුරුදු වෙයි. කණ පිට ගහපු ඉඳුරන් වලින් ලෝකේ දකින්න. දහමට බොහෝ දෙනෙක් විරුද්ධ වීමට හේතුව තමයි ඔවුන්ගේ මොලේ තියෙන සාපේක්ෂිතන වූ වචන ලෝකෝත්තර ධර්මය තුළින් ඇසෙන නිසා. අපි ඔළුවට සමාන්තර දෙයක් කවුරු හරි පවසනවා නම් අපි පුරුදු වෙලා ඉන්නවා කටුස්සෝ වගේ ඒවට ඔළුව ප්‍රතිචාර දක්ව දක්ව ඉන්න. මොකද අපේ ඔළුවේ තියෙන දේත් එක්ක ගැලපෙනවා. හැබැයි ඉතින් මේක ලෝකෝත්තර කෙනෙකුටත් වෙන දේවල් වෙන වෙලාවල් තියෙනවා. මොකද යා ලෝකෝත්තර වේක තේරුම් අරගෙන නිසා ඒක හරි කියනවා. නමුත් ඒක වෙනස්. නමුත් ගොඩාක් දෙනෙක් කරන්නේ අර දැනුමට ගත්ත දේ සමාන වෙනකොට එයා හරි 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 කියලා ආන්සර් කරනවා. ලෝකෝත්තර බල්ලත් ආන්සර් කරන කෙනෙක් එහෙම ඉන්න පුළුවන් කලාතුරකින්. නමුත් අපි මේක කියන්නේ සාමාන්‍ය දැනුමට සාපේක්ෂිතව බලන අයට. දැනුමට සමාන නැති දෙයක් පවසලා බලන්න ඕන මෙයා ලෝකෝත්තරද පුතජනද කියලා හොයාගන්න. තේරෙනා නේද? දැනුමට විරුද්ධ දෙයක් දාලා බලන්න ඕන එයා ලෝකෝත්තරද පුතජනද කියලා හොයන්න. දැන් කාට හරි කෙනෙකුට ලෝක සම්මතය වහර සංඥාව ඉක්මෝ වූ දරන්න බැරි දෙයක් කිව්වොත් එහෙම එයා ලෝකෝත්තර නෙමෙයි නෑ, එයා කලබල වෙනවා. දැන් මේ සමාජෙ කිසි කෙනෙකුට මාර්ගඵලලාභියෙක් හැටියට ඉදිරිපත් වෙන්නත් බැරි, රහත්න් වහන්සේ කෙනෙක් හැටියට ඉදිරිපත් වෙන්නත් බැරි, බුදු කෙනෙක් හැටියට ඉදිරිපත් වෙන්නත් බැරි. ඒ අපි ගත්ත සමාන දෘෂ්ටියට ඒක නොගැලපෙන දෙයක්. ඒ නිසා අපි කාටවත් මාර්ගඵලලාභී කැඩියට පෙනී හිටින්න දෙන්නේ නැහැ, බුදු වෙලා එන්න දෙන්නේ නැහැ, රහත් වෙන්නම දෙන්නේ නැහැ. ඒකට හේතුව අපි දරාගත්ත දෙයට වඩා මේක වෙනස්. ඒ නිසා ඒක අපිට ගන්න බෑ. හැබැයි කොහේ හරි ඉන්න මානසික ලෙඩෙකුට පිස්සෙකුට නම් අපේ ජනතාව ගිහිල්ලා අන්න එතන ඉනි රාජන් වහන්සේ කෙනෙක් සාදු වැඳපන් කියලා වැඳලා එනවා. ඉතින් ඒක තමයි අල්ප බුද්ධියෙන් පිරි සමාජයක ස්වභාවය. පිනුතුරින් බුද්ධිය විනාශ වෙච්ච තැන් මම කියන්න එන්නත් වලින් පොඩි කාලේ ඉඳලම ඉපදිච්ච ගමම්ම ගහන එන්නත් තොගේනුත් මොලේ විනාශ වෙනවා. ඒ වෛද්‍යවරුමයි කියන්නේ. මම දැක්මෙන් කිව්වා. ඒ වුණාට වෛද්‍යවරුම දැන් ඉන්නේ ඉදිරිපත් වෙලා ඒවා කියන්න. ඊළඟට ඇල්මිනියම් භාජන වල ආහාර පාන පිසීමෙන් නිසා ඇති වෙච්ච මොලේ විනාශය දරුවන්ගේ සහ රටේ ඕගොල්ලොන්ගේ සහ අපි හැමෝගෙම. ඊට පස්සේ වස විස ගසා ඒවා කෑම නිසා ඇති වෙච්ච ශාරීරික සහ මොලේ ශෛලවල විනාශය. වතුරට මොනවද ක්ලෝරින්ද මොනවද දාලා ඉවන විෂ රසායනික ඔක්කොම මෙව කීටව මැරෙන්න ඒවා බීම තුළින් ශරීරගත වීමෙන් මොලේ ශෛල පද්ධතියට සිදුවෙන හානිය. දත් බෙහෙත් වල තියෙන රසායනික ද්‍රවවල වලින් මොලේට වෙන හානිය. ඊළඟට වායු දූෂණය නිසා නගරවල සිදුවෙන මොලේට සිදුවෙන හානිය. ඊට පස්සේ අපිට මේ වයර්ලස් පෙට්ටියෙන් රූප පෙට්ටියෙන් ටීවී වලින් ඇති වෙච්ච මොලේට වෙන හානිය. මේම ගොඩ ගැහුවාම පින්නතුනේ මොලේට මිනිස්සෙගේ මනසට හානි වෙන දේවල් ගොඩයි. ඊළඟට පැණි බීම වර්ග වලින් ඇති කරන රසායනික කෑම වලින් සිදුවෙන හානිය බොහෝම වැඩි. ඊට පස්සේ ඒවෙන් හටගත්ත රෝගාබාධ නිසා, දිය වැඩියාව නිසා, හෘදාබාධේව මේවට නිසා බේවට ගන්න බෙහෙත්වලින් වෙන මොලේට වෙන හානිය. මේ ඔක්කෝම ගොඩ ගැහුව මනුසර මොලයක් තියෙනවද කියලා හිතෙනවා. ඒ ඔක්කුම හානි වුණත් පොඩ්ඩක් හරි දරාගෙන ඉන්නේ යම් කිසි මට්ටමකට මේ රටේ හොඳ පරිසරයක් හොඳ ඔක්සිජන් තත්ත්වයක් ස්වභාව ධර්මයෙන් තාමත් දෙන නිසා තියෙන නිසා. ඒක ඉතාම වැදගත් කාරණය. ඊළඟට පින්නතුනි මේ විදියට මොළය විනාශ වුණාට පස්සේ විශිෂ්ට ඥානයකින් විශිෂ්ට දෙයක් දැක්මට මනුෂ්‍යයා තුළ ශක්තිය පහව යනවා. ඊට පස්සේ කන්නයි බොන්නයි අඳින්නයි පළඳින්නයි පවතින්නයි එන්නයි යන්නයි යන්තම් කතා කරන්නයි බොහෝ අමාරුවෙන් පොට්ටි කෝලුවේ කොපි ගහගෙන ගිහිල්ලා අනිත් එකේ අකුරු ටික ලියලා විභාගයක් උපාධියක් ගන්නයි කවුරු හරි දෙයක් කියලා දුන්නාම ඒ දේ කරගන්නයි වගේ දේවල් විතරයි අවසාන සත්‍යයට ඇති වෙලා තියෙන සහජ බුද්ධිය, නිර්මාණශීලී බුද්ධිය, විශ්වයක් ජය ගන්න, ලෝකයක් ජය ගන්න බුද්ධිය නැති වෙලා යනවා. මේ රටේ ස්වභාවික සම්පත්වලින් ස්වභාවික වටපිටාවෙන් මිනිස්සු තියෙන දේවල් වලින් දේවල් කරගන්න දන්නේ නැති නිසා නිර්මාණශීලී නැති නිසා තමයි මේ රටේ දුප්පත් කියන මිනිස්සු ජාතියක් ඉන්නේ. එහෙම නැත්නම් දුප්පත් වෙන්න විදියක් නැහැ. වතුර ටික තියෙනවා නම් මැටි ටික තියෙනවා නම් ඒකෙන් ගඩොල් ටිකක් කපාගෙන ලී කෑලි හතරක් ගහලා ගඩොල තියලා වටපිටාවේ ගල් කෑලි ටික තියෙනවා නම් අහුලන් ඇහිලා අඩිතාලමක් හදලා පැරන්නෝ හැදුවේ ඔය සිමෙන්ති වලින්ම නෙමෙයිනේ, පස්ම අනලා පස්ම දාලා. ඒ බිත්ති ශක්තිමත් මේ සිමෙන්ති බිත්ති වලට වඩා. ඒ නිසා මේ ස්වභාව ධර්මයෙන් හැමතිස්සෙම අපිට ගොඩාක් දේවල් දීලා තියෙනවා. මොලේ පාවිච්චි කරාම භෞතිකත්වය හදාගන්නත් පුළුවන්, ආධ්‍යාත්මය හදාගන්නත් පුළුවන්. ඒ නිසා තමයි අර විනාශ වෙච්ච නිසා තමයි ආර්ථික ජයග්‍රහණ මිනිස්සුන්ට බොහෝම හිමින් මතුවෙන්නේ වෙන්නේ. ඊට පස්සේ ආධ්‍යාත්මික ජයග්‍රහණත් බොහෝම හිමින් මතුවෙන්නේ. වෙන තුනේ අර මැරෙන්නම යන මිනිස්සෙකුට දෙලුම් හිස්ම ටිකක් දීලා අන්තං ඔක්සිජන් මැෂින් එකක් හයි කරලා ගොඩ ගන්නවා වගේ දෙයක් තමයි මේ සත්‍ය අවබෝධ කිරීම කියලා කියන්නේ. ඒ කියන්නේ මේ සම්පූර්ණ ඩෙත් වෙච්ච මොලයක් මනසක් එක්ක මේ පවතින මේ සමාජයට මේක කොච්චර අමාරුද තේරුම් කරලා දෙන්න. ඒ කියන්නේ මේ මිනිස්සයා එක තේරුම් ගන්න මොලේට ප්‍රෙෂර් කළාට ඒක සක්‍රිය නැත්තම් එතන ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ මොලේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි වාහනයක අපි ඒ පෙට්‍රල් ගමන් කරන එහෙම නැත්තම් තැනක මොනවහරි රොඩ්ඩක් හිර වුණාම අපි මෙතනින් කොච්චර මේ ස්ටාර්ට් එකක් දෙන්න ප්‍රෙෂර් එකක් දුන්නත් අර බ්ලොක් එක නිසා එතන වාහනේ පණ ගැන්වීම සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මිනිස්සුගේ යම් යම් තැන්වල බ්ලොක්ස් තියෙන්න පුළුවන්. ඒව නිසා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකයි අර පින්නතුන්ට කිව්වේ අපිත් මේ දේවල් වලින් මේ සමාජයේ මේවත් දේවල් වලින් අපිටත් මේ හානි සිද්ධ වෙලා තියෙනවා. අපි අමුතු ලෝකෙක ඇවිල්ලා නෙමෙයිනේ ඉන්නේ. එතකොට වං කිව්වේ අපි මේ මේක ගොඩ ගන්න කක්කට ලී දාලා අපි මහන්සි වුණා, වීරිය කළා, ඔළුවෙන් හිටගෙන හිටියා. ඈ ඒ දවසවලට එක එක ගොටුකොළ අරවා මේ රතුළුණු කෑවා. ව්‍යායාම යෝග වලින් පවා අපි මේකට අධ්‍යයනය අභ්‍යාසය සිද්ධ කළා. මොකද හේතුව මොළේ ක්‍රියාකාරීත්වය ඉතාම වැදගත් වන නිසා කියලා. එහෙම කරලා තමයි බොහොම අමාරුවේ මේක තේරුම් ගත්තේ කියලා. නැත්තම් බොහෝ දෙනාගේ ඔළුව බ්ලොක්ස් වෙලා තියෙන්නේ, තියෙන සෑහෙන හිර වෙලා තියෙන්නේ. කොච්චර ප්‍රෙෂර් කරලා හිතන්න ගියත් අනේ හාමුදුරුවනේ මට තේරෙන්නේ, අනේ මට අවබෝධ වෙන්නේ. ඇයි හේතුව ඒ මොලේ යම් යම් තැන්වල ඒවා බ්ලොක් වුණාට පස්සේ, විනාශ වුණාට පස්සේ ඉවරයි. දැන් මම ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානවල හිටපු නිසා විදේශ හාමුදුරුවරු වෙනවා. රටවල් වල ඒගොල්ලෝ ඇමරිකාව එක රටවල් ඒගොල්ලෝ ඉතින් සමහරලාට අපේ ඒ දේවල් කෑම බීම පවතින දේවල් ටික දිහා බලනවා. ඉතින් අර දානශාලාවේ මේ ඇල්මිනියම් භාජන ගොඩාක් ගොඩ ගහලා තියෙනව දැකලා මෙයා ඔළුවේ අත ගහගත්ත, මේවයිද කන්නේ කියලා ඇහුවා. අපි ගියා, අපි ඉතින් හැමදාම උයන්නේ ඕවයි තමයි කිව්වා. පුදුමයි මේ මිනිස්සු මේ පාරේ ඇවිදගෙන යන එක කිව්වා. මේ ඇලුමිනියම් සම්පූර්ණ මොලේට ගමන් කරලා මේවා මොලේ තැම්පත් වුණාට පස්සේ කවමදාකවත් ඒවා පිරිසිදු කරන්න බැරි තරමට මොලේ විනාශ වෙනවා. එහෙම කිව්වා. ඊට පස්සේ ඔහු කියනවා, මම මේ භාවනා මධ්‍යස්ථානේ කෑම කන්නේ හරිම මේ පිළිකුලකින්, අප්‍රසන්න භාවයකින්, හරියට කාන්තාරයක ගිහිල්ලා ඔය කොහේ හරි කුණක් හරි තමන්ගෙම කෙනෙක්ගේ මස් හරි මොනවා හරි කන්න සිද්ධ වුණාම කාන්තාරය අතර මං වුණා, මිනිස්සු එහෙම කරනවා, මැරිච්ච කෙනාගේ හරි මස් කනවා. ඒ වගේ කිව්වා, මම මේ රටේ ආහාර කෑම කන්නේ. දානශාලාවේ කුක් දැක්කහම කියන්නේ මේ ආහාර මරන්නා කියලා කියන්නේ. ඔහුට කියන්නේ ආහාර මරන්න. එතකොට අපේත් කුසියාර කරන, ඉතින් මේ අපේ අම්මලා තාත්තලාට අර ඉතින් එයාගෙන් ඇහුවනම් කියන්නේ එන්නේ ඒ ගෙවල් වලත් ඒ ආහාර මරන්න තමයි කියලා. කිසිම පෝෂණය දායිත්වය විනාශ කරගෙන ආහාර ගන්න, අහිතකර භාජන පාවිච්චි කරන, අයිස්තකර බාල කොහේ හරි තියෙන ලේබල් එකට පමණක් යටත් වූ ඖෂධීය ගුණයක් නැති මහා විෂ වර්ග ලංකාවේ පොවන කන මේ වගේ පාලනයක් නැති ප්‍රමිතියක් නැති මිනිස්සුන්ට උමනාවකුත් නැති හාමුදුරුවන්ට උමනාවකුත් නැති දේශපාලකයන්ට උමනාවකුත් නැති මෙහෙම අනාථ වෙච්ච, සුන්නත් දුහිලි වෙච්ච, කාලකන්ණි වෙච්ච, මුස්පේතු වෙච්ච රටක් වෙන කොහෙවත් නැහැ. ඒ තමයි සුන්දර ලංකාව. කමක් නැහැනේ කිව්වට කවුරු හරි කෙනෙක් හැදේ. ඉතින් ඕවා හේතුවෙන් අපිට පරක්කු වෙනවා. ඒ නිසා ඔළුවෙන් හිටගෙන හරි වීරිය කරලා ජීවිතේ තේරුම් ගන්න හැම දිනටම ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුදු සරණයි, සූපත් වේවා. අද දවසේ පින් ඇති දායකත්වය සිහිපත් කරන්න කැමතියි. අද දවසේ ධර්ම දේශනා දායකත්වය වෛද්‍ය දිස්නා මුදලිගේ පින්වත් ආත්මේ විසින්. එතුමේගේ අරමුණ බවට පත්වන්නේ අප අතරින් සමුගත්ත ජයවිලාල් සිල්වා පින්වත් මහත්මානන්ගේ සසර ගමන සුගතිගාමී වේවා, යහපත් උප්පත්ති භාවයන් ලැබේවා, සද්ධර්මයේ මුණ ගැසේවා, ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ වගේම සුජීවත්ව සිටින මව්වරුන් දෙදෙනා වන චිත්‍රා ප්‍රේමවර්ධන මෑණියන්ටත්, සුමනා ප්‍රනාන්ද මෑණියන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනාටම දුක් නිරෝගී සුවපත් භාවයත් ලැබේවා, සද්ධර්ම අවබෝධයේද සැලසේවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඇතුළු ධර්මශ්‍රවණය කරන රටවාසී ලෝකවාසී හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා, ධර්ම අවබෝධය සැලසේවා, ආයුරාරෝග්‍ය සපවර්ධනය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
අද දවසේ ඒ පින්වත් දායකත්වයේ දැක්වූ වෛද්‍ය දේශනා මුදලිගේ පින්වත් මැතිණියටත් උන්වගේ ආශිර්වාදය ලැබේවා. ධර්මයෙන් තව තව බැබළේවා. එදුමීගේ සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිදු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දේශනාවට සම්බන්ධ වුණු හැමටත්, ධර්ම ශ්‍රවණය කර හැමටත්, සියලු දෙනාගේම මේ නව වසරේ උතුංග මඟඵල නිවන් සාක්ෂාත් කරගන්න අරමුණු අවබෝධයන් සඵල සිද්ධ කරගන්නට අවශ්‍ය කරන ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා බල ගේවා. වහ වහ උතුම් වූ නිර්වාණ අවබෝධයන් සැලසේවා, සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාට සම්මා සම්බුදු සරණයි. අභිවාදන සීලෙස නිච්ඡං බුද්ධාපචාහිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිඤ්ඤතු. සම්බුදු සරණ වේවා. සෝපත්තේවා, සෝපත්තේවා, සෝපත්තේවා.